මීළඟට ගරු මහින්ද අමරවීර ඇමතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා. ඊට පෙර ගරු කාර්යක සභා සභාපති අංගජන රාමනාද ඇමතුමා මුලස්සෙන්.
Honourable Member, please continue.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මේ අයවැය ලේඛනයේ අතුරු අයවැය ලේඛනයේ මාස ගණනකට ඉදිරිපත් කරා. මේ මාස ගණනකට ඉදිරිපත් කර අයවැය ලේඛනයේදී මම දැක්කා විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. මං කනගාටු වෙනවා සමහරලාට විරුද්ධ පක්ෂයයිකව මේක නෑ හොරුවල්ලන එක කිය. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ අයවැය ලේඛනයක සඳහන් කරන්න ඕනද හොරුවල්ලන එක? අනිත් එක, මේ මාස ගානකට මාස පහයකට මේ දේවල් සඳහන් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. එනිසා මම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ අපේ රට තියෙන තත්ත්වය පිළිබඳව අපි හැමෝම අවබෝධ කරගන්න. දැන් මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කතා කරා, එතුමා හැමදාම ටිකක් සාධාරණ විදියට කතා කරන එදා ඉඳලම මේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයෙන්, ඒ වගේම දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අවධානය යොමු කරලා තිබෙනවා. එතුමා සඳහන් කළා, කිව්වා මේ පවුල් 61,000කට දෙන එක මේ ආධාර දින වැඩසටහන අධීක්ෂණය කරනවා කියන එකත්, ඒ වගේම අනිකුත් සහන ආධාර දීමේදී වතුකරයට භූමි තෙල් සහන ආධාරයේ ධීවරයන්ට ඒවා පිළිබඳව ලේඛන සකස් කිරීම දියා. ඒක හොඳ දෙයක්. මම කියන්න කැමතියි, ආණ්ඩු විදියට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේක දේශපාලනයට ගාවගෙන වැරදි විදියට ක්‍රියාත්මක කරන්න, මේ දුප්පත් අය, අඩු ආදායම් ලාභී අය, ආහාර නොමැති අය පිළිබඳව අවධානය යොමු කළා තමයි මේ ආධාර මුදල් ලබා දෙන්නේ. ඒ වගේම ගැබිනි මව්වරුන්ගෙත් ඒ ආකාරයට මේක සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා වෙන් කරගන්නේ නැතුව තමයි ඒ කටයුතු කරන්න කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. ඒ නිසා ඔබතුමා, මම කියන්නේ නම් මේ විරුද්ධ පක්ෂ ඉඳගෙන අධීක්ෂණය කරනවට වැඩිය ඔබතුමාලා වගේ කට්ටිය ආණ්ඩු ඉඳගෙන තමයි මේවා මෙහෙවන්න ඕන. දැන් මෙතන හොරුවල්ලනෙක් ගැන කතා කරන කට්ටිය, මං කියන්නේ මේ එළියඳන් මේවා කියව කිය ඉන්න එපා. ආණ්ඩුවට ඇවිල්ලා සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරලා තියෙන හොරු අල්ලන අමාත්‍යංශයක් ඉල්ලන්නකෝ. ඒවල ඒ අමාත්‍යංශ ඉඳගෙන ඕක කරන්න බැරිය. නිකන් බොරුවට එළියඳගෙන කීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. මහා බැංකු අධිපතිතුමා ඊ ඔබතුමාලා අපි ඉන්න තැන කිව්ව රටේ ආර්ථිකයේ තත්ත්වේ. එතුමා කිව්වා හැමදාම මේක ආණ්ඩුව වගේ විරුද්ධ පක්ෂයට මේක වගකීම තියෙනවා කියන එක. ඒ කියන්නේ හැමදාම ආණ්ඩු කරන කට්ටිය කරන්න හදනකොට විරුද්ධ පක්ෂය බාධා කරනවා කියන එක. ඒගොල්ලෝ ඊළඟට මැතිවරණයකදී ගිහිල්ලා කියනවා, කිව්වා අපි බදු කප අඩු කරන්න අපි සහන ආධාර දෙන්නම් කියලා බලය ගන්නවා කිව්වා. එතකොට කරන්න බෑ කිව්වා. ඒ නිසා මේකෙන් මේ කාටවත් 225ටම බේරෙන්න බෑ. හරි ලේසි, මං දැක්කා සමහර කට්ටියගෙන නෑ අපි ආණ්ඩුවට එන්නේ නෑ, අපි එළියේ ඉඳගෙන විවේචනය කරමු සහාය. තව කට්ටියගෙන හොඳේවට සහයෝගය දෙනවා කිය. හොඳේවට කොහොමද සහයෝගය දෙන්නේ? මොකද බඩු මිල අඩු කරන්න, බදු අඩු කරන්න, හරි මොනවා හරි සහනයක් දෙන්න ආවොත් ඒකට ඕන කෙනෙක් සහයෝගය දෙනවා. ඒක නෙමෙයි වැඩේ. මේ ආණ්ඩුව කරන්න ජනාධිපතිතුමා මේ අයවැලිය කෙනෙදිම කතා කරන ගමන් කියනවා මේක ඇවිල්ලා කියන්න. දැන් කියනෝනේ කැබිනට් මණ්ඩලවලට එන්න ඕන ප්‍රමාණය කියන්න. එළින්දන් කියන්න එපා ජම්බෝ කතා. ජම්බෝ කතා එළින්දන් කියන්න එපා. ඇතුළට කියන්න සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්න නම් මෙන්න ඉන්න ඕන කැබිනට් මණ්ඩලේ 10යි නැත්නම් 15යි. ඒක ඉන්න බෑ හවල්ු හවල්. ඕන්න අපිවත් කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඇවිල්ලා හැබැයි ඒක ඉඳගෙන ඒකට එතකොට යෝජනාවක් එන්නේ. ඒකට අකමැති වෙනවා නම් ඒක වෙනම දෙයක්. ඊළඟට කියන්නේ දැන් තානාපතිවරු පත් කරනකොට මෙයා හොඳ නෑ කියන්නේ නැතුව ඒකට ඇවිල්ලා කියන්නේ මෙන්න මේක තමයි තානාපතිවරු පත් කරන ක්‍රමය. මෙන්න මේක තමයි සභාපතිවරු පත් කරන ක්‍රමය ආයතනවල. මේව තමයි ලේකම්වරු පත් කරන්නේ. මේ වගේ කතා කරලා කිව්වොත් හරි. දැන් එහෙම නැත්නම් මේ අනුකම්පිටුව බාර ගන්නම්, අනුකම්පිටුවේ ඉඳගෙනත් ආයි විවේචනය කරන්නම් කිව්වොත් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මේ අද මේ වැටී තිබෙන තත්ත්වෙන් ගොඩේ මේ වගකීම ආණ්ඩු පක්ෂයට වගේම විරුද්ධ පක්ෂය හැමෝටම දිනනවා. විරුද්ධ පක්ෂය හැමෝටම දිනනවා. ඒ නිසා එළිය ඉඳන් බේරෙන්න හදනවා නම් ඒකට මං හිතන්නේ ජනතාවගේ ආශිර්වාදය ඒකට ලැබෙයි කියලා. ඊළඟ සැරේ ජනාධිපති ගම ගන්නේ කොහමද? ඊළඟ සැරේ අගමැති ගම ගන්නේ කොහමද කියලා හීනමන මාම ඉන්නේ නැතුව ආණ්ඩු ගන්න එක ගැන නෙමෙයි, මේ වැටිලා තියෙන ප්‍රපාතයෙන් උඩට එන්න කටයුතු කරමු. අද ඇයි එළියෙන් සහයෝගය දෙනවා කියන එකේ මොකක්ද ඇති වෙන ප්‍රතිඵලය? අද ජාත්‍යන්තරට අවශ්‍යයි ස්ථාවර ආණ්ඩුවක්. ඔබතුමාලා කට්ටි එනවා කියන්නේ අනිත් පක්ෂ එකතු වෙලා එනවා කියන්නේ අන්නේ ස්ථාවර ආණ්ඩුව පිහිටවනවා. ඒකට අපිට ආධාර ලැබෙයි. මීට වැඩි උදව් උපකාර ලැබෙයි. ඒ නිසා එළියේ ඉඳන් මේව විවේචනය කර කර ඉඳීමෙන් වෙන්නේ ඒව නතර වීමේ වගකීම් බාර ගන්න වෙන්නේ මේවට සහයෝගය නොදෙන කට්ටිය. ඒ නිසා අපි ආරාධනා කරන්නේ මේ ජනාධිපතිතුමා එතුමාට කණ්ඩායමක් කියලා නැහැ. අන්තිමට කියන්නේ වා මේ පොහොට්ටුවේ අය තමයි මේකේ එන්නේ කියලා. දේ එතුමාට කාගේ හරි 113 ක අවශ්‍යතාවය තියෙනවා. ඒක කණ්ඩායමක් ඒකට එන්න ගන්න වෙනවා. එතකොට කියන්න එපා මේ කට්ටිය මේ අර කට්ටිය මේ කට්ටිය වැඩි කර කර ඉන්නවා කියලා. එළිය කීමේ කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැtei කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. මම නැවතත් කියන්නේ කියනවනම් දැන් හැම වෙලාවෙම කියන්නේ හොරු කියනවනම් ඒ හොරු අල්ලන අමාත්‍යංශ ගන්න සජබෙන් කෙනෙක් නම් කරගන්න මෙන්න අපි තමයි ඇවිල්ලා මේ කටයුත්ත මෙහෙවන්නේ කියලා. නැත්තම් ජනතා ඓක්‍ය පෙරමුණෙන් එන්න. නැත්තම් තවත් පක්ෂකින් එන්න. එහෙම ඇවිල්ලා කටයුතු කරොත් මේක රට ඉස්සරහට යයි. මමත් විශ්වාස කරන දේ තමයි වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච නැති අය ආණ්ඩුවක් ඇතුලේ ඉන්න ඕන කියලා. ඒ බලපෑම කරන්න පුළුවන් වෙන්නේ එකතු වෙන තමුන්නාසල තුලේ. ඒ වගේම අපි මේ කියපු හැම කාරණයකදීම සඳහන් කරන්න කැමති දැන් ඔබතුමාලම මීට කලින් කිව්ව බදු වැඩි කරන්න ඕන කියලා. මට පුදුමයි සමහර කතා. ඇත්තටම මම කනගාටු වෙනවා හර්ෂ ආචාර්ය හර්ෂ මැතිතුමත් හැම වෙලාවෙම කිව්ව මේ වැඩ බද්ද වැඩි කරන්න ඕන කියලා. දැන් මේ පක්ෂම කට්ටිය දැන් කියන වැඩ බද්ද වැඩි කරක වැරදි කියලා. මේ පාර්ලිමේන්තුවම කීසරයක් කිව්වද මේ බදු අඩු කිරීම නිසායි රට මේ තත්ත්වයටපත් උනේ කියලා. එහෙනම් මේ වගේ අපි එක පැත්තක ඉඳගෙන තවත් පැත්තකට කියව කියමින් ඉඳීමේ කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැtei කියන එක මම කියන්න
කැමතියි.
දැන් ජාත්‍යන්තර මුල් ආරමුදල හොඳ යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 2.9ක් විතර දෙන්න. ඉතින් මේ தත්ත්වය තමුන්නාසලත් මේකේ ක්‍රෙඩිට් එක අරගමු ඇවිල්ලා වැඩ කරමු. තමුන්නාසල ආවොත් තමයි රට හැදුනේ කියලා කියන්න පුළුවන් ඡන්දෙදී. ඒක දිනාගන්නම හේතුවක් කරගන්න පුළුවන්. දැන් යුද්ධ වෙලාවේ අර මග ඇරියා වගේ වෙන්නේ නැතුව මේකෙදිවත් ඇවිල්ලා ඒ කටයුතු කරමුයි කියන ආරාධනය කරනවා. මං හැමදාම කියන කතාවක් තමයි ගරු මූලාසන ආරූඪ අපේ කාර්ක සභාපතිතුමනි අපි නිදාණයක් ඉඳගෙන හිඟා කන රට. අපිට අතිමෙන්න සම්පත් තියෙනවා. මහ පොළොවේ යට සම්පත් තියෙනවා. අපේ රටේ ඕන දෙයක් වගා කරන්න පුළුවන්. මඤ්ඤොක්ක දණ්ඩක් දැම්මත් අඹ ඇටයක් දැම්මත් කොස් ඇටයක් දැම්මත් පැලවෙන රටේ අපි ඔක්කොම රටින් ගෙනල්ලා කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් මුදල් වැය කළා තියෙනවා. මේ රටට හාල් ආනයනය කරන්න මිලියන 57,000කට වැඩි මුදලක් දැනට අපි වියදම් කළා තියෙනවා. මේ ඔක්කොම අපේ රටේ හදාගන්න තිබුණා. දැන් අපි තවත් හාල් ආනයනය කරන්න ඕනේ නැහැ. මම කිව්වා දැන් හාල් අපේ ගොවියා කුඹුරක් කර 248,000ක් වගා කළා තිබුණේ මහ යලකන්නේ පටන් අරගන්නකොට මම ඇමති වෙනකොට. අපි පෝර ගෙනල්ලා ජනතාවට මේ අර්බුදය කිව්වම ගොවියා වගකීම් බාරගෙන දැන් ගොවියා කුඹුරු අක්කර හෙක්ටයාර් 512,000ක් වගා කරලා තියෙනවා. 248,000 ඉඳලා වැඩි වෙලා තියෙනවා. අපි හිතේ 103කට 275කටවත් ගෙනියන්. එතකොට දැන් අපිට තවත් හාල් ගේන්න ඕනේ නැහැ මේ රටට. මේ ඩොලර් අපිට ඉතුරු කරගන්න පුළුවන්. අපිට ඒවා වෙනත් දේවල් වලට යොදව ගන්න පුළුවන්. අපේ ගොවියා මේ අභියෝගේ බාරගෙන තියෙනවා. අපි මේ රටට ගරු මූලාසන ආරූඪ අපේ සභාපතිතුමනි අපි රතුළුණු යාපනය වැවෙනවා. ඔබතුමාලගේ ගොවියට අපි උදව් කරන්න ඕනේ. ඒ පැත්තට භූමි තෙල් සහනාධාර දෙන්න ඕනේ ගොවියට. මේ වතුර පොම්ප වලින් තෙල් ගහන අයට දෙන්න ඕනේ. මම ඒක යෝජනා කැබිනට් මණ්ඩලයට කියලා තියෙනවා. ආපහු ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් රතුළුණු යාපනය හදන්න පුළුවන්. හැමතැනම හදන්න පුළුවන්. අපි රතුළුණු ගෙන්නන්නේ රුපියල් මිලියන 1,332ක් වියදම් කරනවා. ඒකට බීලුණු මේ රටේ හදාගන්න පුළුවන්. බීලුණු ගේන්න අපි රුපියල් මිලියන 13,393ක් අපි අර්ථාපල් ගේන්න මේ වෙනකොට මිලියන 18,556ක් පෞගේ අවුරුද්දේ වැය කරනවා. ඒ වගේම බඩහිරු ගේන්න මිලියන 4,000කට වැඩිය වැය කළා තියෙනවා. තවත් ඒ බඩහිරු හිඟේ නිසා අද කුකුල් කර්මාන්තය බිත්තර කර්මාන්තය සම්පූර්ණ නැති වෙලා තියෙනවා. ඒ වගේම ඇපල් ගේන්න අපි මිලියන 1,217යි විනාඩියයි මම තව ගන්නෙ. ඒ වගේම මිදි මෙට්‍රික් ටොන් අපි මේ 1,844ක් ගෙනල්ලා තියෙනවා. දැන් මේකට ගෙනක් ගෙවලා තියෙනවා රුපියල් මිලියන 871ක්. මේ වගේ විශාල ප්‍රමාණයක් මේව හදාගන්න පුළුවන් යාපනයේ පැත්තේ. මේව හදාගන්න පුළුවන් වෙනත් ප්‍රදේශවල. අපි ඒව ආරම්භ කරපු වැඩසටහන ඉස්සරහට යන්න ඕනේ. දැන් රට කජු වලින් අපි සම්පෝෂිත වෙලා තියෙනවා. 2018 මම කෘෂිකර්ම ඇමති විදියට ආරම්භ කරේ. දැන් අපිට අතිරිතයකුත් ඇති වෙනවා. ඒ නිසා අපි මම මේ වෙලාවේ කියන්නේ අවසාන වශයෙන් ගරු මන්තුමනි වැඩ නොකරන පුද්ගලයාට කෑමට අයිතියක් නැහැ කියලා ප්‍රසිද්ධ ක්‍රියමණක් තියෙනවා. ඒ වගේම කට සෙලවිය හැක්කේ අත සෙලෙව්වොත් පමණයි කියලා ගැමියෝ කියනවා. මෙන්න මේ නිසා අපි හැමෝම මහන්සි වෙලා රට වෙනුවෙන් වැඩ කරමු. ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ නේ මේ 225ම ආණ්ඩු පක්ෂ ඉදගෙන වැඩ කරොත් මේ රට ගොඩ නගන එක අමාරු නැහැ. කෙටි කාලයක් ඇතුළත මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන පණිවිඩය ලබා දෙමින් මාණින ස්තුතියි.
Thank you. Honorable M.A. Sumandran, you have 12 minutes.
நன்றி பிரதீதவிசாளரவர்களே. எனக்கு முன்னதாக பேசிய அமைச்சர் யாழ்ப்பாண பிரதேசத்திலே வெங்காய உற்பத்தியை பற்றி சொன்னார். மண்ணெண்ணெய் அவர்களுக்கு கொடுக்க வேண்டும் என்று பேசினார். ஆனால் இன்றைக்கு 2 மாதங்களுக்கு மேலாக மண்ணெண்ணெய் இல்லாமல் அவஸ்தைப்படுகிறார்கள். விவசாயிகள் நீரிறைக்கிற இயந்திரத்துக்கு மண்ணெண்ணெய் இல்லாமல் அவசப்படுகிறார்கள். மீனவர்கள் கடலுக்கு செல்லுவதற்கு தங்களுடைய படகு இயந்திரங்களுக்கு மண்ணெண்ணெய் இல்லாமல் அவஸ்தைப்படுகிறார்கள். இந்த விடயத்தை எவ்வளவு தடவை எடுத்து கூறியும் அதற்கு எந்த விதமான பதிலும் கிடைக்கவில்லை. கிடைத்த ஒரே ஒரு பதில், 87 ரூபாயாக இருந்த மண்ணெண்ணெய் 340 ரூபாவாக 253 ரூபாவினாலே அதிகரிக்கப்பட்டதாக வந்த அறிவிப்பு. அறிவிப்பு மட்டும்தான், மண்ணெண்ணெய் வரவில்லை. மண்ணெண்ணெய் விலை அதிகரிப்பு அறிவிப்பு தான் வருகிறது, ஆனால் மண்ணெண்ணெய் இல்லை. மீன்பிடி அமைச்சர் அவர் மீன்பிடி அமைச்சர் பேசினார். இப்ப கொஞ்சத்துக்கு முதல்ல பானையில இருக்கிற நண்டுகளை பற்றி எல்லாம் பேசினார். அவர் ஏதோ ஒரு உலகத்தில் இருக்கிறார். கொதிக்கிற பானைக்குள்ள நண்டு விழுந்து செய்து சாகுதாம், வெளியால பாஞ்சு சாகுதாம் என்று தன்னுடைய நிலைமையை பற்றி கொஞ்சம் இங்க உருக்கமாக பேசிவிட்டு போயிருக்கிறார். ஆனால் கஷ்டப்படுகிற விவசாயிக்கும் கடற்தொழிலாளிக்கும் இதுவரைக்கும் எந்த நிவாரணமும் கொடுக்கப்படவில்லை. இந்த வரவு செலவு திட்டத்திலே கூட, இந்த இடைக்கால வரவு செலவு திட்டத்திலே கூட ஒரு முன்மொழிவு இருக்கிறது. மண்ணெண்ணெய்க்கு அதை பாவிப்பவர்களுக்கு நிவாரணம் கொடுப்பதாக ஒரு முன்மொழிவு இருக்கிறது. ஆனால் ஒதுக்கீட்டை பார்த்தால் 1% கூட அதற்கு ஒதுக்கப்படவில்லை. There is a subsidy that has been promised for kerosene, but no funds have been allocated. 0 rupees have been allocated for that. This is in contrast to 46,000 billion that has been allocated for social safety net. We welcome that. In contrast, I can cite the health allocation, 248 billion, a 3% increase for health allocation. So what is in words as promised in the budget proposals, you can also see it in rupees. I'm just contrasting that with the promise to grant relief to kerosene users, yet no allocation is made. Now this is significant because the whole approach of this government is to silence the middle class and upper middle class. So you are making petrol available now, you are making super diesel available now, but diesel is in short supply and there is no kerosene. Your priority must be the other way around. You must address the needs of those who need it most, not the upper middle class. But you are doing that because you think if you silence the upper middle class, then you can get by with blue murder. Blue murder is what is happening in the country all around. Every day we hear of shooting, you know, people being shot dead here, there, everywhere. Police are not investigating any of those crimes. Police in their thousands are deployed to stifle genuine people's protests. When there are 500 people marching, there's a police force of about 1,000 policemen who go to stop that protest. Tear gas is used, water cannons are used, and now, lo and behold, the PTA is used. Detention orders under the PTA have been signed by the president himself. He normally signs in English, but in these detention orders, he has signed in Sinhala for some reason. Ordinarily, he signs in English. We are familiar with his signature. But these three detention orders that he has signed in Sinhala. Is there a change in personality? Is he appealing to some sections in the country by now beginning to sign in Sinhala and that too on detention orders? Now, these economic recovery and your manner of governance have a strong connection. You see, if a beggar comes to my doorstep and begs for food for their children, for his children, I'll be compelled to give him some money. He might come regularly, get some money and go. But the day I find out that he is using that money to get drunk and go home and beat up his wife and his children, naturally I will stop giving him money after that. So that's what the international community also does. You scream here saying, how can you stop giving us money? You can't prescribe to us human rights standards, etc. No, you can. If you find that that money is being misused, or you are oppressing other people in this country, surely those countries will not lend you money. I must say something else also. We are all glad that there has been an agreement reached, a staff level agreement reached with the IMF. The government announces that. Well and good. But as soon as the government announced it, this is what the IMF has issued, a statement. It says, and I quote, the new staff level agreement is subject to the approval by IMF management and the executive board in the period ahead, contingent on the implementation by the authorities of prior actions, including financing assurances from Sri Lanka's official creditors. This is contingent on something. It is not done yet. We hope it will be done. But you have an obligation. You have to first perform that. Budget needs to be consistent with the economic reform program and macroeconomic framework underlying by the IMF. So this is the this is a statement that has been issued. Similarly, the government was heard in the last couple of days saying Japan was going to lead a conversation with a group of countries to assist Sri Lanka with regard to bridging finance. We all thought, okay, that's a good thing. But now we have Japan saying, no, we never agreed to that. We never agreed to do that. So I think the president, when he became prime minister, came on national television and said, I will not hide anything from the people. I will tell you the truth. But now that is blurring a little. That has started to blur. You're not telling the whole truth. You are now beginning to tell the people what they like to hear, what we also like to hear. But that's not the whole truth. You using the PTA against unarmed protesters will definitely impact on the economic recovery of this country. And that will impact on the poor people of this country mostly. Not the upper middle class, whom you have silenced by giving petrol. Not the upper middle class, whom you think you have silenced by giving super diesel.
Honorable Member, you have 2 more minutes.
Thank you. So, you need to rethink your priorities. You can't have it both ways. You can't have a government that is indulging in oppressing people's legitimate protests, also seeking financial assistance. The interim budget deficit has increased by 43% to the one that we approved in November last year. In November last year, we approved a deficit of 1,600 billion. The interim budget that has been now proposed by the finance minister cum president, the deficit is 2,300 billion. And 85% of that is to be supplied by revenue from the country itself, and that is why you have increased the VAT rate. I heard speakers in the government saying, well, we complained about reducing the VAT rate. Yes, we complained. That was one of the main causes for this economic crisis, from 15% to 7%. But the answer doesn't lie in increasing it back to 15% after the country has fallen into this debt and after the people have been subjected to all the hardship and the economic deprivation that they have been subjected to. That is not the answer. So,
honourable member, please wind up.
Thank you. So, the interim budget only heaps more misery on people. There are some good aspects with regard to relief. Some of the recipients, numbers being added, 726,000 more and all of that. But all that is taken away by an increase in VAT 3%, which is an indirect tax that all will have to bear. Therefore, increasing the deficit and hoping to supply that deficit through local revenue is not the answer. You have to comply with international human rights standards if you are to really get relief from the international community. Thank you.
Thank you. Honorable Kanaka Herath, you have 9 minutes.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය තියෙන අවස්ථාවක තමයි ගරු ජනාධිපතිතුමන් මේ අතුරු අයවැය ඉදිරිපත් කරන්න අද කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියෙන අවස්ථාවෙදී ඒ අපි කණ්ඩායමක් හැටියට සියලු දෙනාම ඒ විවේචන වගේම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සියලු දෙනාම කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මා දකිනවා. දැන් මම දැක්ක විපක්ෂයේ ඒ දිනේදී සහ අද දිනේදී කතා කරන කතිකයන් බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ මේක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තියද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේද එමත් නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේද ප්‍රතිපත්තිය කියන එක. ඉතින් මම හිතන්නේ අපේ මේ මූලිකම මේ අර්බුදයට මූලිකම හේතුවක් වෙන එක් එක් පක්ෂ සහ එක් එක් ආණ්ඩුවල ප්‍රතිපත්ති අපේ ජාතික ප්‍රතිපත්තියක් නැතුව ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ තත්ත්වයට අද රටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කඳවුරවල ප්‍රතිපත්තිවත් පක්ෂවල ප්‍රතිපත්තියක් නැමේ. ඒක අද වෙනස් කළ යුතුයි. වෙනස් කරමින් මේ අවස්ථාවේදී මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ සහ අපිට ජාතික වශයෙන් ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුත්තේ අපිට ඉදිරියට යන්න නම් හැම කෙනෙක්ගේම සහයෝගය ඇතුව ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක අද රටේ සියලු දෙනාම ජනතාව පිළි අරගෙන තියෙන කාරණාවක්. ඉතින් ඒ කාරණයේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ විපක්ෂයේ සහයෝගය ලබා දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් අයවැය සාමාන්‍යයෙන් අයවැය පරතරය අවම කිරීම සඳහා රජය ආදායම වැඩි කර ගැනීම සඳහා තමයි බදු මුදල් ගෙවන්නේ. බදු මුදල් අය කරගන්නේ රජයක් හැටියට. ඉතින් පසුගිය කාලවකවානුව තුලදීම විපක්ෂය චෝදනා කරේ මේ බදු මුදල අඩු කරපු නිසා තමයි ආර්ථික වශයෙන් විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණේ කියන එක කියනවා. ඉතින් අද වෙනකොට ඒක අනිත් පැත්තට විපක්ෂයේ මේ මන්ත්‍රීවරු සඳහන් කරනවා මේක බදු වැඩි කරලා මේක ජනතාවට තවත් ගැටලුවක් වෙලා තියෙනවා කියලා. ඉතින් අපි බැලුවොත් 2019 අතරම බිලියන 1000ක් පමණ තිබ්බ බදුව 2021 වෙනකොට ඒක 650කට දක්වා අඩු වෙලා තිබුණා. ඒක ඇත්තරම දැන් අද 12කින් බදු වැඩි කරලා තියෙනවා. ඇත්තරම් පීඩනයට පත් වෙලා ඉන්න ජනතාවට වක්‍ර වශයෙන් යම්කිසි අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම මම අහන්න කැමතියි, මා ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි, නමුත් අපේ NBT බද්ද ඉවත් කරගෙන තියෙනවා 100%. ඒක පාරිභෝගිකයාට එමත් නැත්නම් සාමාන්‍ය ජනතාවට ඒක ගැටලුවක් වෙන්නේ නැතුව තිබ්බ බද්දක්. ඒකත් මම හිතන්නේ මේ ක්‍රියාත්මක කරන්න නැත්තේ ඇයි කියන එක අද අපි අහන්න කැමතියි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අයවැයකදී දුම්කොළ බද්ද වැඩි කරනවා, නැත්නම් සුරාබදු බද්ද වැඩි කරනවා. දෙක පැත්තකින් සෞඛ්‍ය අතින් සුරාබදු බද්ද වැඩි කරාපු අනිත් පැත්තෙන් ගිහිල්ලා ඒ කාසිපු වලට ඒ වගේ දේවල්ට වෙන නිසා කියන්න පුළුවන්. නමුත් දුම්කොළ බද්ද වැඩි කරන්න කටයුතු නොකලේ ඇයිද කියන එකත් අද මේ අවස්ථාවේදී අපි ප්‍රශ්නයක් හැටියට අහන්න කැමතියි. මොකද විශේෂයෙන්ම දැන් NBT වගේ සෑම මාසයකම අය කරන්නේ ව්‍යාපාරිකයන්ගේ. ඒ මාසයක අය කරන ඒ මුදලින් මම හිතන්නේ අපිට මාසයක් ගානේ මේ රජයේ වැටුප් ගෙවා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක ගෙවන්න හැකියාව ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඊළඟට දැන් මේ දුම්කොළ බද්ද අඩු කිරීම තුලින් මම හිතන්නේ අපිට දුම්කොළ බද්ද වැඩි කර නැති නිසා මම හිතන්නේ බිලියන 250ක් විතර අපිට නැති වෙනවා. ඒක විදගත් කාරණයක් හැටියට දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රධාන අමාත්‍යාංශ 6කට මේ අයවැය 73%ක් වෙන් කළා තියෙන ප්‍රධාන අමාත්‍යාංශ 6ක්. ඒක ඉතාමත් වැදගත්. සෞඛ්‍ය ඇතුළු, ප්‍රවාහන ඇතුළු ඒ අමාත්‍යාංශ 6ක්. නමුත් මේකේ වැඩපිළිවෙල දැන් අපි ඇත්තරම සියලු දෙනාම සඳහන් කරන්නේ හැමදාම අයවැයෙන් යෝජනා කරන, නමුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියන එක. ඉතින් අද ජනාධිපතිතුමා ආරාධනා කළා තියෙනවා විපක්ෂයත් සමග විපක්ෂයේ කණ්ඩායමක් නැතුව සියලු දෙනාම සම්බන්ධ වෙලා අමාත්‍යාංශ වගේම එහෙම නැත්නම් ආංශික කාර්ක සභා තුලින් මේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් අපි එක පැත්තකින් කියනවා දැන් මේ අවස්ථාවේදී මහා මාර්ග සංවර්ධනය කිරීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි පසුගිය කාලේ ආරම්භ කරලා තියෙන මාර්ගවල අද ජනතාවට ඇවිදගෙන යන්න නැමේ බස් එකක් යන්න ප්‍රවාහනය කරන්නවත් බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා නව යෝජනා නැමෙයි අද බාගෙට කරලා තියෙන මේ යෝජනා ටික හරි ආකාරයෙන් ප්‍රවාහනය ශක්තිමත් කරන්න පුළුවන් ආකාරයෙන් ඒවා සංවර්ධනය කිරීම සඳහා වෙන් කිරීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ හැමදාම ආර්ථිකයට විශාල අභියෝගයක්ව තිබුණු මහනුවර අධිවේගී මාර්ගය පසුගිය දවස්වල ඒක ක්‍රියාත්මක වුණා, ඒක සංවර්ධනය වුණා, රඹු කන දත්වා කෑල්ල ඒක දැන් අතර වෙලා තියෙනවා. ඒ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා, ඒක සතුටට පත් වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ අර්බුද විශේෂයෙන්ම මේ ඉන්ධන අර්බුදයේ තියෙනකොට මේ අවස්ථාව තමයි අපේ රටේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන්න, පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න තියෙන හොඳම අවස්ථාව. ඒක නිසා ඒ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනකොට ඒකේ ප්‍රධානතම දේ තමයි අපි කවදාවත් මේ සහයෝගය ලබා නොදුන්න එක තමයි අපේ දුම්රිය සේවාව. දුම්රිය සේවාවේ පොටෙන්ෂල් එක වැඩි, ඒකෙන් ඉදිරියට යන්න පුළුවන් අවස්ථාව වැඩි. ඉතින් ඒ සඳහා මුදල් වෙන් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඒකෙදී අපි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහාත් අවස්ථාවක් ලබා දීම කටයුතු කිරීම පිළිබඳවත් වැදගත් වෙනවා. නමුත් මේක මේ අයවැය යෝජනාවලට පමණක් සීමා නොවි මේ වැඩපිළිවෙල හරි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. අපි දන්නවා පසුගිය ආණ්ඩුව කාලේ මාංශික කාර්ය සභාවක් තිබුණා. ඒකෙදී අපි ප්‍රවාහන ප්‍රතිපත්තියක් හැදුවා. නමුත් ඒ ප්‍රවාහන ප්‍රතිපත්තිය එදා තිබ්බ ඒ කාර්ක සභාවේදී ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකයි කියන්නේ දැන් කාරක සභාව හැදුවොත් එක් එක් අමාත්‍යාංශවලට ඒක ක්‍රියාත්මක විය යුතුයි. ඒක නිසා අපේ රටේ ඒ ප්‍රවාහන ප්‍රතිපත්තිය ශක්තිමත් කරන්න එහෙමත් නැත්නම්
ඒක
ක්‍රියාත්මක කිරීමට අවසන්
කරනවා.
ඕකේ, තැන්ක්ස්. ඒ වැඩපිළිවෙල ඉතාමත් වැදගත් කියන එක කියනවා. විශේෂයෙන්ම දුම්රිය තව තවත් දියුණු කිරීම සඳහා අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම පසුගිය වර්ෂය තුලදී බැලුවොත් 2021 වර්ෂයට පමණක් CGR එකේ අලාභය බිලියන 45යි. දැන් මේකේදී සියලු දෙනාම අද සියලු දෙනාගේම යෝජනාව තියෙන මේක ප්‍රතිසංස්කරණය කළ යුතුයි, මේක පෞද්ගලීකරණය කළ යුතුයි කියන එක. ඒක එතන වචනයට සීමා නොවි ඉදිරියේදී ඒ වැඩපිළිවෙල ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තියෙනවා නයි තාමත් වැදගත්. ඒ වගේම තමයි අපි හැමදාම කතා කරනවා, හැමදාම අයවැයදී කතා කරනවා, හැමදාම ආණ්ඩු පැත්තෙන් කතා කරනවා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය නවීකරණය කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඉතින් අපිට
හිතනවා දැන් මේ නව වැඩපිළිවෙලත් සමග ඒ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න කටයුතු කරන්න දැන් අවශ්‍යතාවය තියෙනවා. ඒක වචනයට සීමා නොවී ක්‍රියාත්මක වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. මොකද ඉතාමත් කෙටි කාලයක් තුළදී අපිට එදා ඒ වැඩමුළුව තියලා පිළිබඳව දැනුවත් කරා. ඉතින් අපි හිතනවා මාස 3-4කදී මේ වැඩසටහන ආරම්භ කරයි කියලා. දැන් ලෝකයේ තාක්ෂණ දියුණු වෙලා තියෙන රටවල් සංසන්දනය කරද්දී අර ස්ටෙම් අධ්‍යාපනය ආරම්භ කරලා තියෙනවා. අපි සාමාන්‍ය පෙළ අපි ශිෂ්‍යත්වයේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ සියල්ලක්ම ලෝකයේ විනාඩි දෙකකින් අවසන් කරනවා. තරඟ විභාගය පවත්වනවා. අපි දැනුම දරුවන්ට ලබා දෙනවා වෙනුවට අපි තරඟ විභාගයකට මුහුණ දෙන එක තමයි මේ දරුවන්ව පුරුදු කරන්නේ. ඒක නිසා ඒක ඉතාමත් වැදගත් කාරණාව තමයි 9 වසරෙන් පස්සේ සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන් උසස් පෙළ වෙන්න පුළුවන් අර උපාධිය ලබා ගන්නවා වගේම ඉංජිනේරු වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන් ඊයේ වගේම තාක්ෂණය අතින් යොමු කරන්න කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා වෙනම වෙනත් රටවල් වල සංවර්ධිත රටවල් වල තියෙන ආකාරයෙන් තමන්ගේ ඒ එක එක්කෙනාගේ හැකියාවන් තියෙනවා. සමහරක් අයට ඉලෙක්ට්‍රොනික වලින් කරන්න පුළුවන්, සමහරක් කල වඩු වැඩ වලින් කරන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඊට පස්සේ අවසානයේ උපාධියක් ලබා ගන්න තැනට ගෙනියන්න පුළුවන් ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මම ඊට වඩා කාලය ගන්න විශේෂයෙන්ම විපක්ෂයේ සියලු දෙනාටවත් අපි කියන්නේ ආරාධනා කරනවා මේ වැඩපිළිවෙලදී අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ හැම දෙනෙක්ම මේ 225 එපා වෙලා තියෙන්නේ හැමදාම තමන් එක එක පැත්තට චෝදනා කරනවා පමණයි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා සියලු දෙනාම එකට අත්වල බැලලා කටයුතු කරලා මේ තියෙන තත්වෙන් ඉදිරියට යන්න අපිට හැකියාව ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරමින් පවතිනවා.
Thank you. Honorable Achilles Salia Ellavala, you have 9 minutes. Hello, honorable member.
ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ මේක ඉතා වැදගත් කාරණාවක් කියලා ඔබතුමාගේ වෙලා විල්ල ගත්තේ අපේ ලේකම්තුමියගේ
අවධානය.
2016 වසරේ පනත් කිටුම්පත් කාර්යාලයට ලබා දීපු පනතක් ගැන හොයන්න මම දැන් ඇතුළට ගියා. මේ පාර්ලිමේන්තුව ජනතාවාදීව කටයුතු කරනවා නම් මිනිස්සුන්ට වැඩ කරන තැනක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පනත් කිටුම්පතක් හොයන්න ගිහිල්ලා අවුරුදු 6ක් වෙලත් ඒක ගැන අත තියලවත් නැහැ. මොකද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න සම ඔබතුමියගේ අවධානය යොමු කරනවා. ජනතාවට සේවය කරන එක කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වැඩක් වෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
Honorable member will refer to the speaker. Thank you. Honorable Lalit Ellavala.
ගරු සභාපතිතුමනි, අද දින මේ ඉදිරිපත් වෙලා තියෙන අතුරු අයවැය මං හිතන්නේ කාලෝචිත අපේ රටේ තියෙන වාතාවරණයත් එක්ක බලනකොට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර ඉදිරිපත් කරන පෙරහුරුවක් හැටියට මම මේක දකින්නේ. මේ තුල ජාතික වශයෙන් කරුණු ගණනාවක් ජනතා යහපත වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ කරුණු කාරණා සියල්ලම ස්ථිර වශයෙන්ම සාර්ථක වෙයි කියලා කොළයට පමණක් සීමා වෙන්නේ නැතුව. මේ තුල මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් වෙලා තිබුණා රාජ්‍ය ආයතන වලට විදුලි බලයේ ක්‍රියාත්මක වෙන වාහන භාවිතර ගන්නවා කියලා. මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද අද තියෙන ඉන්ධන ප්‍රශ්නෙටත් හොඳ විසඳුමක් හැදිලා අපි දකිනවා. නමුත් මේ වෙන විටත් අපේ රටේ විදුලි බලයෙන් දුවන විදුලි බලය පාවිච්චි කරලා දුවන වාහන 5000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී අද මීට මාසයකට විතර ඉස්සෙල්ලා අපිට වැඩියම දැක ගන්න හම්බුනේ පාරේ මේ විදුලි විද්‍යුත් බලයෙන් මේ ධාවන වෙන වාහන පමණයි වැඩි වශයෙන් හේතුව ඉන්ධන ප්‍රශ්න නිසා. නමුත් මේ වාහන ගැන කතා කරනකොට අද තියෙන ප්‍රශ්න තමයි මේ වාහන හිමිකරුවන්ට මේවට බැටරි නැහැ. මේ වාහන හිමිකරුව මේ වන විට මම හිතන්නේ වසර 5කට වැඩි නොඅඩු කාලයක් තුල මේ වාහන පාවිච්චි කරනවා. දැන් හැම වාහනයකම මේ වන විට ඒ බැටරිය දැන් අවලංගු වෙලා තියෙනවා. කාල සීමා ඉවරයි. ඉතින් මේ නිසා නමුත් අද වෙනකොට මේ බැටරි ආනයනය කර ගැනීමට හැකියාවක් නැහැ මේ වාහන හිමිකරුවන්ට. ඒක මහත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට වාහන මග නවතින තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වාහන තල්ලු කරන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම තවත් වාහනයක පටවගෙන තමයි ආයි තවන්ගේ දිවසට හරි ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ මේ தත්ත්වය ඉතාමත් දුක්බර තත්වයක් මේ වාහන හිමියන්ට. ඉතින් මේක මේ වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා කරු ජනාධිපතිතුමාගේ එතුමාගේ මේ දැක්ම ඉදිරියට ගෙන යන්න නම් මේ ප්‍රතිපත්ති ඉදිරියට සාර්ථක කරගන්න නම් මේ වාහන සඳහා අවශ්‍ය බැටරි රජයේ රජයට වාහන ගෙනාවත් පුද්ගලික පරිහරණයට වාහන ගෙනාවත් මේ මේ වාහනවල තියෙන මේ බැටරි වල අවශ්‍යතාවය අද දැඩි ලෙස අපේ රටේ පවතින ප්‍රශ්නයක්. නමුත් මේ ලෝකයේ හැම රටකම අපේ රටේ පමණක් නෙමෙයි මේ වෙනිට ඉන්ධන ප්‍රශ්නය ලෝකයේ බහුතර රටවල තියෙනවා. ඒ නිසා මේ වාහනවල බැටරි සපයා ගැනීමේදී අපිට පමණක් නෙමෙයි යුරෝපයට වේවා ඇමරිකාවට වේවා ඉංගලන්තයට වේවා මේ රටවලට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මෙහි ගන්න ලීඩ් ටයිම් එක ඒ කාල සීමාව බැටරියක් නිෂ්පාදනය කරන්න බැටරි අපන ජපානයේ සිට අපනයනය කරන කාල සීමාව අද මාස 7ක් 8ක් වැනි ප්‍රමාණයකට දීර්ඝ වෙලා තියෙනවා. සහ අපේ වගේ රටවලට මේ එතුමන්ලා නිෂ්පාදකවරු නිෂ්පාදකීන් ප්‍රමුඛ ස්ථානයක ලබා දෙන්නේ නැහැ. සහ අද අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි උත්සාහ කරන්න ඕනේ මේ බැටරි දැන් අපි දන්නවා අපේ රටේ නීතියක් තියෙනවා වසර 3ක් යනකම් පරණ වෙච්ච වාහනයක් රටට ආනයනය කරන්න පුළුවන්. නමුත් දැන් විශේෂයෙන් මනුෂ්‍ය නායකකාර මැතිතුමා සුදේශ අමාත්‍යංශයේ ෆොරින් එම්ප්ලොයින් බ්‍යුරෝ එක යටතේ විදේශ විනිමය රටට එවනවා නම් ඒ පුද්ගලින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. නමුත් එතන තියෙන පොඩි ප්‍රශ්නයක්. එතන තියෙනවා වාක්‍යයක් නිෂ්පාදකයාගේ වක්කීම සහිත කියලා. ඒ නිෂ්පාදකයාගේ වක්කීම සහිත කියලා කිව්වහම ඒක යන්නේ අනිවාර්යයෙන්ම කම්පණියකට. උදාහරණ ලීෆ් එකක් ගත්තොත් ඒක නිසාන් කම්පණියකට තමයි නිෂ්පාදනය වෙන්නේ. නමුත් අද වෙනකම් මේ විද්‍යුත් වාහන අපේ රටට ඇවිල්ලා තියෙන්නේ නිෂ්පාදකයා හරහා නෙමෙයි. නොයෙකුත් ඒජන්තවරු හරහා. එතකොට නිෂ්පාදකයා හරහා ගේනවා නම් අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් තමයි ගේන්න ඕනේ. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකුයි පෙට්‍රල් හරි ඩීසල් හරි වෙහිකල් එකක් සම්බන්ධ කරොත් එහෙම 130ක් විතර මුදලින් වැඩි. මේ වෙලේදී මෙවැනි ආර්ථිකයක් තියෙන අපි වගේ රටකට මේ වගේ තත්ත්වයක් තුළ මේ විද්‍යුත් වාහන බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය කිරීම තමත් අපහසුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ප්‍රතිපත්තිය ටිකක් සංශෝධනය කරනවා නම් මේ අවුරුදු 3ක් වැනි කාලයක් පරණ වාහනයක් නැවත ලංකාවට ගෙන ඒමට අවස්ථාව ලබා දුන්නොත් මේ ක්‍රියාත්මක මේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ සඳහා චාර්ජ් ඉන්සෙන්ටර්ස් නොමැති වීම. මේ සඳහා රටේ චාර්ජ් ඉන්සෙන්ටර්ස් ඉතාමත් අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. මේ තුළ මේ වාහන හිමිකරුවන්ට අද වාහන අවශ්‍ය දුර ප්‍රමාණය යන්න බැරි මොකද චාර්ජින් සෙන්ටර්ස් හුඟක් කට්ටිය මේවා චාර්ජ් කරන්නේ ගෙවල් ඇතුළේ තියාගෙන. ඒක නිසා මේ අපි මේ වාහන වලට ප්‍රමුඛ ස්ථානය දීලා රටක් හැටියට මේ වාහන ආනයනය වැඩි කරොත් එහෙම අපිට පුළුවන් වෙයි පෞද්ගලික ආයෝජක හරහා මෙම මේ සඳහා චාර්ජින් සෙන්ටර්ස් යොදා ගන්න. ඒ තුළ මම හිතන්නේ මේ සංකල්පය ඉදිරියට ගෙන යන්න නම් ඉතාමත් කාලෝච සංකල්පයක් වුණත් අපි උපක්‍රමශීලීව මේ වාහන ලංකාවට ගෙනීමට කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අනිත් එක තමයි එතුමා ප්‍රකාශ කරා දුම්රිය මාර්ග දත්ත දුම්රිය සේවාව ගුණාත්මක හා කාර්යක්ෂමතාවයෙන් වැඩි දියුණු කරන්න ඕනේ කියලා. මේ අවස්ථාවේදී එතුමා මොඩලයක් හැටියට තෝරා ගන්නවා කැලණිවැලි දුම්රිය මාර්ගය. ඉතින් මේ කැලණිවැලි දුම්රිය මාර්ගය අද ගමන් කරන අවිසාවෙලට පමණයි. නමුත් අපි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව හැටියට මේ මාර්ගය එදා තිබුණු දුම්රිය මාර්ගය නොවුණත් අලුත් දුම්රිය මාර්ගයක් යටතේ රත්නපුර නගරය දක්වා ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඒ ඉතාමත් කාලුචිත වෙනවා. මොකද ඊට ඉස්සෙල්ලා තිබුණු කැලණිවැලි දුම්රිය මාර්ගය බලංගොඩ ඕපනායක දක්වා දිව ගියා. නමුත් දැන් මේ වෙන විට අවිස්සාවලට විතරයි එන්නේ. ඒ නිසා මම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අද අධිවේගී මාර්ගයත් අහිමි වෙලා තියෙනවා. ඒ තුළ මේ දුම්රිය කැලණිවැලි දුම්රිය සේවාව රත්නපුර නගරය දක්වා වෙනත් අලුත් දුම්රිය මාර්ගයක් ඔස්සේ එනවා නම් මම හිතන්නේ ඒක ජනතාවට කරන ලොකු සාධාරණයක්. ඒ වගේම තමයි අද වෙනකොට මම නියෝජනය කර බලංගොඩ ආසනයේ කල්තොට ප්‍රදේශයේ ගොවි ජනතාව හෙක්ටයාර් 4000කට ආසන ප්‍රමාණයක් වී ගොවිතැන නියලී ඉන්නවා. මේ වෙන විට ඉන්ධන නොමැතිව ඒ ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න නෙලා ගැනීම අවස්ථාවේ තියෙනවා. තමන් ඉල්ලා සිටිනවා කාංචි රජසකර ඇමතුමාගෙන් මම අමාත්‍යංශ ලේකම්තුමාත් මුණ ගැහුණා ගිහිල්ලා කරුණා කළා අපිට අඩුම ගානේ 13200ක් මෙට්‍රික් ටන් 13200ක් මේ මෙට්‍රික් ටන් නෙමෙයි මේ සමාවෙන්න ඕනේ 13200ක් බෞසරයක්වත් ලබා දුන්නොත් එහෙම මේ අස්වැන්න නෙලා ගැනීමට මේ ගොවි ජනතාවට හැකි වෙනවා. මොකද ඊයේ වෙනකොට එක බෞසරයක් ආව 6600ක්
මේ
වෙලේදී ගොවි ජනතාව අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකද ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් ටෝකන් 1000කට යා ප්‍රමාණයක් ලබා දෙලා දෙනවා ගොවියන්ට. නමුත් එක බෞසරකින් ලබා දෙන්න පුළුවන් ගොවියන් 400කට පමණයි. ඉතින් මේ තුල ලොකු අර්බුදයක් ඇති වුණා ප්‍රදේශයේ පොලිසියටත් මෙදිහත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා මෙවැනි තත්ත්වයන් නැති කරගන්න මම හිතන්නේ අපිට මේ මාස තුල මේ සැප්තැම්බර් මාසේ මැද භාගයේ වෙනකොටවත් අඩු ගානේ ලීටර් 13600ක බෞසලයක් ගෙන්න ගන්න පුළුවන් ලොකු දෙයක් කියලා ඉලාස්රිමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Dilip Vedarachi, you have 8 minutes.
ගරු කාරක සභා සභාපතිතුමනි, අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට අතුරු අයවැයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා විවාද කරන අවස්ථාවේදී මට කියන්න ඕන මීට ඉස්සලා කතා කරපු අපේ මහින්ද අමරවීර මැතිතුමා කතා කරා, අපේ පක්ෂයට ආරාධනා කරා එන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ලැජ්ජාවද බයද ඉන්න මන්ද කියලා ලොකු ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කරා. අපේ තුමාට කියන්න කැමති, අපි කවදාවත් හොරුත් එක්ක හොරු ඉන්න ආණ්ඩුවකට අපි එන්නේ නැහැ. හොරු රකින්න අපි ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පිරිසුදු පක්ෂයක්. ඒ නිසා පිරිසුදු පක්ෂයක් හැටියට අපි පිරිසුදු මිනිස්සු පිරිසුදු පක්ෂයක් හැටියට අපේ පක්ෂය රැකගෙන අපි ඉදිරියට යනවා. ඒ වගේම තමයි ඉන්න වහගන්න. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම කියනවා, බැසිල් රාජපක්ෂ ආණ්ඩුව එතුමා ජනාධිපති කර එතුමාට ආදරයට නෙවෙයි, ඒ අයගේ පැවැත්මට, ඒ අයගේ ආරක්ෂාවට, ඒ අයගේ රැකවරණයට. ඒ නිසා අපි ඒ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යම් යම් සහන ජනතාවට මේ අයවැයදී ලබා දීලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාවට කුසට බඩ වියත රැකෙන්න බඩට කිසිම සහනයක් ලබා දීලා නැහැ. අද 12 තිබුණු වැට් එක 15 කරාම දුප්පත් අහිංසක ජනතාවගේ කනබොන බඩුවලට විශාල මිලක් වැදිනවා. අද පාන් ගෙඩිය රුපියල් 300ට නගිනවා. කුකුල් මස් කිලෝ එක රුපියල් 1500 2000ට නගිනවා. මාළු කිලෝ එක රුපියල් 1000 1500 2000ට නගිනවා. පාල් කිලෝ එක 250 300ට නගිනවා. විත්තරයක් රුපියල් 60ට 70ට 100ට නගිනවා. අද මිනිස්සුන්ට අද කන්න නැතුව ලොව කන්න සිද්ධ වෙලා තියෙනවා. ඒසම මේ ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් මම කියනවා, පළමුවෙන්ම මේ රටේ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න වැඩපිළිවෙලක් සකස් කරන්නයි කියන එක මම ජනාධිපතිතුමාට කියනවා. ඒ වගේ තමයි අද ගොවියා, දීවරයා, කම්කරුවා, රාජ්‍ය සේවකයා අද මහපාරට බහැලා තියෙනවා. මහපාරට බහැලා උද්ඝෝෂණ කර, විශේෂයෙන්ම සුළු කර්මාන්ත කරන දීවරයා ලාම්පු තෙල් නොමැතුව මාස 4ක් මේ පිරිපහදුව නතර කරලා මාස 4ක් වෙනවා. මාස 4ට රැකියාවක් නැහැ මේ දීවරයට. දැන් ගොවියට හිටපු ජනාධිපතිතුමා පොහොර තහනම් කරාම ගොවියගේ කෘෂිකර්මාන්ත කරගන්න බැරි වුණා, වගා හානි වුණා. වගා හානි වලට ජනාධිපතිතුමා දැන් වන්දි ලබා දෙනවා. ඒ වන්දි ලබා දෙනවා නම් මම ජනාධිපතිතුමාගේ ඉල්ලන්න ඕන සුළු දීවර කර්මාන්ත කර දීවරයට පිරිපහදුව නතර කරපු දා ඉඳලා මාස 4ක් ලාම්පු තෙල් නැතුව රැකියාව ගිනදී ඒ දීවර පවුල් වලට, ඒ සුළු දීවර කර්මාන්ත කරන දීවරටත් අනිවාර්යයෙන්ම වන්දි ලබා දෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේ තෙල්, මේ ලාම්පු තෙල් අපිට දෙන්න පුළුවන්. අපේ කාන්තරමතුමා ඉන්නවද දන්න මට අහන්න ඕනේ තුමාගේ මේ ප්‍රශ්නයක්. මේ රුපියල් 84 තෙල් ලාම්පු තෙල් දුන්නේ දීඑස් සේනානායක මැතිතුමාගේ කාලේ ඉඳලා තමයි මේ තෙල් සහන ආධාරය ලබා දුන්නේ. 90%ක් විදි නැති වුණා. ඒ විදුලිය නැත්තම් තමයි ලාම්පුතෙල් සහනාධාරය ලබා දුන්නේ. ඒක ඉදිරිය කරගෙන ආවා. ඩීඑස් සේනානායක මහත්තයෝ කාර්යය ඉඳලම නිර්මාණය වෙන්නේ ජේආර් දයාලදන සියොන දාම්පේ සහනාධාරය රටේ දුප්පත් ජනතාවට දුන්නා. අද විදුලිය අද 90%ක් අද ලැබිලා තියෙනවා. එතකොට මේ සහනාධාරය ලබා දෙන්න ඕන වතුකරේ ජනතාවටත් දීවර ජනතාවටත් ඒ සුළු කර්මාන්ත කරන දීවර ජනතාවට තමයි මේ ලාම්පුතෙල් අවස්ථාවේ තියෙන්නේ. ඉතින් මම කියන්න කැමතියි මම ගත තොරතුරු අනුව මේ පිරිපාදුව දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ පිරිපාදුවෙන් ගුවන් යාන ඉන්ධන වලට, තෙල් දෙන බලාගාර වලට, පෙට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් මේ පස් වර්ගෙම නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන තෙල් වලින් සියල්ලංගෙම 30%ක් යොදව බලා ඒ ලාම්පු තෙල් රැලෙන් අනිත් ඒවායෙන් ආදායමෙන් 30%ක් යොදවලා තමයි රුපියල් 84 මේ ඩීසල් ලබා මේ ලාම්පු තෙල් දීවර කාර්මිකයට රටේ දුප්පත් ජනතාවට තෙල් ටික ලබා දුන්නේ. ඒක ලබා දෙන්න පුළුවන්. අද තෙල් මිල අඩු වෙලා තියෙනවා. බොර තෙල් මිල අඩු වෙලා තියෙනවා. රුපියල් 84 මේ ලාම්පු තෙල් ලබා දෙන්න පුළුවන් මේ අහිංසක දීවරයන්ට. මේක කරන්නේ නැහැ. රුපියල් 380කට තෙල් වැඩි කරලා රුපියල් 5000 4000 රැකියාවෙන් තුමුණේ කරන රුපියල් 25000 30000 ඒ සුළු කර්මාන්ත කරන දීවරට වැය කරන සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා තමයි අද මාළු රුපියල් 23000 ගණන් ගිහිලා තියෙන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ කර්මාන්තේ, දීවර කර්මාන්තේ, සුළු කර්මාන්තේ, බහුදු න්‍යාත්‍ර කර්මාන්තේ මේ මිසුල් තෙල් දෙන්න ඕන. සාහනේ ලබා දෙන්න ඕන. රුපියල් 104ට යහපාල නාණ්ඩුවෙන් අපි දීපු තෙල් ටික රුපියල් 440 කරලා රුපියල් 10ක් අඩු කරා. දැන් අයවැය සුළු දීවර කාර්මිකයට මේ ටික දෙන්න හදන්නේ. මේක රුපියල් 10ක් අඩු කරන්න හදන්නේ. ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමාට මම කියන්න කැමති හලාවත ඇන්තනීලා වෙඩි කාලා මැරුණේ දීවරය මහපාට බැස්සේ මේ වෙන අය උද්ඝෝෂණය කරන වගේ නෙවෙයි දීවරය මහපාට බැස්සොත් මහා යුද්ධයක් ඇති වෙනවා රටේම ඉන්න දීවර ජනතාව අද මහපාට බහින්න නොබහින්න විදියට වග බලා ගන්නයි කියන එක මම ජනාධිපතිතුමාට ඉල්ලීමක්
කරනවා
ඒ වගේම තමයි අද පාසල් වල දරුවෝ අද මගේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පාසල් වල දරුවෝ කලන්ති හැදලා වැටෙනවා රාත කන්න නැහැ උදේට කන්න නැහැ ජනාධිපතිතුමා හිටපු දිස්ත්‍රික්කයක් ගම්බල මිනිස්සු වල කන්නතෝ කලන්ති හැදලා වැටෙනවා ඉතින් ඒ නිසා අද දරුවන් වෙනුවෙන් මේ අයවෙන් තම සත්‍යයක් වෙන් කරලා නැහැ පාසල් දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ කියන මානසික සහාය අවශ්‍ය දරුවන් සංඛ්‍යාව 22,63,000ක් ඉන්නවලු. යුනිසෙෆ් සංවිධානයේ මේ කියන්නේ 63,000ක් ඉන්නවලු 22,00,000. මේ 63,000ටම ඒ සෑම පවුලකට මේ සහනය ලබා දෙන්න ඕන. පවුල් 60,000කට රුපියල් 10,000 බැගින් සහනයක් ලබා දෙන්න අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. 60,000 නෙවෙයි මේ දරු පවුල් 22,63,000ටම ඒ රුපියල් 10,000 සහනය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. මේ දරු පවුල් හැම ගෙදරකම කන්න තියෙනවා තමයි මේ දරු පවුල් දරුවන් මන්දපෝෂණය හැදිලා තියෙන්නේ. අද පාසල් දරුවන්ගේ පොත්පත් ටික බැදුවෙලා පාසල් දරුවන් පාසල් යන්න විදියක් නැහැ. ඒවට කිසි සහනයක් ලබා දීලා නැහැ. ඒ වගේම ගැබිනි මව්වරුන්ට රුපියල් අපේ යහපාල නාන්දෙන් දීපු රුපියල් 20,000. අද තියෙද්දි රුපියල් 2,000ක් වැඩි කරලා 2,500ක් වැඩි කරලා තියෙනවා. 22,000 නැහැ. 20,000 නැහැ. ඒ රුපියල් 20,000 ගැබිනි මවුරුන් නැහැ. පෝසත ගැබිනි පෝසත සලාකේ නැහැ. රුපියල් 2,500ක් වැඩි කරලා තියෙනවා. මොකද්ද මේ අයවැය? ඒ නිසා මම මේ ආණ්ඩුවට කියනවා මේ බොරු සෝබන අයවැය ඉදිරිපත් කරලා රටේ මිනිස්සු රවට්ටලා රටේ මිනිස්සු මහා පාට බස්සලා මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න කටයුතු කරන්නයි කියන එක මම කියනවා. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය ගැන කිසිම වචනයක් නැහැ. අද මේ රට ඩොලර් උත්පාදනය කරන කර්මාන්තේ. අද සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. අද ලයිට් බිල වැඩි වෙලා 75%ක් වැඩි වෙලා. ඉතින් මේ සංචාරක ව්‍යාපාරය කොහොමද ඔලු උස්සන්නේ? මිනිස්සු
නැහැ.
අපාරට ඒ වගේම තමයි අද ගොවියා. ගොවියට පොහොර ටික නැහැ. උමිනාශක නැහැ. වල්නාශක නැහැ. කුඹුර හාන්න ඩීසල් ටික නැහැ. කුඹුර වපුර ගන්න ඩීසල් ටික නැහැ. කුඹුර කපන්න ඩීසල් ටික නැහැ. ඉතින් මේ ගොවියෝ ජීවරයෝ අනාථ වෙනකන් රටම අනාථයි. ඒ නිසා මම අපේ ජනාධිපතිතුමාට මම කියනවා මේ හොර ආණ්ඩුවෙන් හොරාණ්ඩුව පෙබරවාරි මාසයේ අවුරුදු දෙකම ආරණයකට හොරාණ්ඩුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණ ගිහිල්ලා පිරිසුදු ආණ්ඩුවක් ලබාගෙන ඔබතුමා ජනාධිපති වැඩ කරන්න අපි ඔබතුමාට උදව් කරන්න කැමති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම ඔබතුමාට
මගේ
ස්තුතිය පුද කරමින් මන්නේ රේ.
Honorable ALM Atawla, you have 9 minutes.
Bismillah ar-Rahman ar-Rahim. Nahmadun Saliyala Rasulil Kareem. Indru Veru Oru Kalangalil Illada Vaaru Namadu Naadu Poruladhaara Reethiyaaga Nalivadaindhu Vanguroothilekku Thallappattirukkindra Endra Seithi Indha Ulagam Muludhum Parappappatta Nilaiyil Naattinudaiya அரசியல் தலைமைகள் மாறுபட்டு நாட்டினுடைய நிதியமைச்சர் மாற்றமடைந்து அதேபோன்று இன்னும் சில மாதங்கள் இருக்கின்ற அந்த சூழ்நிலையில் இடைக்கால வரவு செலவு திட்டம் ஒன்றை புதிய ஜனாதிபதி நிதியமைச்சர் அவர்கள் முன்வைத்திருக்கிறார்கள். உண்மையில் இலங்கை சுதந்திரமடைந்த காலத்திலிருந்து நாங்கள் எத்தனை பட்ஜெட் ப்ரொபோசல்களை இந்த நாட்டில் இந்த பாராளுமன்றத்தில் வைத்திருந்தாலும் கூட காலத்திற்கு காலம் ஒவ்வொரு அரசாங்கம் மாறுபடுகின்ற பொழுது பொருளாதார கொள்கையிலே மாற்றங்கள் ஏற்பட்டிருக்கின்றன. இதனால் நாம் இன்னமும் இந்த நாட்டின் இருக்கின்ற மூலதனங்களை இருக்கின்ற வளங்களை வைத்து நாம் தன்னிறைவடைந்த ஒரு நாடாக கட்டியெழுப்புவதற்கு எம்மால் இன்றும் இயலாமையே இருக்கின்றது. ஆனால் ஒரு மிக முக்கியமான விடயத்தை நான் இங்கே பேச வேண்டும். தேசிய காங்கிரஸ் கட்சி எந்த அரசாங்கம் உருவாக்குகின்ற பொழுதும் அல்லது ஒரு கூட்டமைப்பை ஏற்படுத்துகின்ற பொழுதும் குறிப்பாக மூன்று விடயங்களை துல்லியமாக தொடர்ந்து கூறிக்கொண்டு வந்திருக்கிறது. ஒன்று, இந்த நாட்டுக்கு பொருத்தமான ஒரு பொருளாதார கொள்கை, இந்த நாட்டுக்கு பொருத்தமான வெளிநாட்டு கொள்கை, இந்த நாட்டின் மக்கள் வாழ்வதற்கான முறையான ஒரு யாப்பு கன்ஸ்டிடியூஷன், இது மூன்றையும் பற்றியே தேசிய காங்கிரஸ் கவலை அடைந்திருக்கின்றது, எப்பொழுதும் கூறிக்கொண்டே வந்திருக்கின்றது. அந்த வகையில் இன்றைய புதிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் அவருடைய பாலிசி ஸ்டேட்மெண்ட்டிலும் கூட அவருடைய இன்றைய அவர் முன்வைத்திருக்கின்ற இந்த வரவு செலவு திட்ட உரையிலும் கூட இந்த மூன்று விடயங்களும் பிரதானமாக சுட்டிக்காட்டப்பட்டிருப்பது பெரும் ஆறுதலை தருகிறது. உதாரணமாக இந்த நாட்டில் எல்லா வளங்களும் இருக்கிறது. பாருங்கள், இன்று ஒரு வியாபாரி என்னிடம் தொலைபேசியிலே பேசுகிறார், பிள்ளைகள் படிப்பதற்கு எழுதுவதற்கான பென்சிலின் விலை, இரேசர், கொப்பி, அதேபோன்று எழுதுவதற்கான வெள்ளை பேப்பர், இவைகளை கூட நமது நாட்டில் உற்பத்தி செய்ய முடியாமல் நாம் இன்னும் டாலர் செலவழித்துக் கொண்டிருக்கிறோம் என்று மைந்த அமரவீர் அமைச்சர் அவர்களும் சொன்னார்கள். நாம் உணவை அரிசி இறக்குமதி செய்வதற்கு செலவிடுகின்ற டாலர், அதேபோன்று வெங்காயம் இறக்குமதி செய்வதற்குரிய டாலர், அதேபோன்று ஆப்பிள் இறக்குமதி செய்வதற்கான டாலர் தொகைகளை பற்றி அந்த அமைச்சர் பேசினார். அதேபோன்று எந்த அமைச்சரை இங்கு நாங்கள் பேச வைத்தாலும் எல்லோரும் அவர்கள் இறக்குமதி செய்கின்ற பொருள்களும் அதனால் நாம் வீணடைந்த பொருளாதார முறைகளையும் பற்றி இன்று பேசிக் கொண்டிருக்கிறார்கள். எங்களை பொறுத்தவரையில் இந்த நாட்டினுடைய இந்த நாடு அமைந்திருக்கின்ற பூகோள அமைப்பு மிக முக்கியமானது. இந்த அமைப்பு கடந்த காலங்களிலே வெளிநாட்டுக்கு கூட நாங்கள் அரிசி மாத்திரமல்ல எல்லாமே ஏற்றுமதி செய்திருக்கிறோம். இன்றைக்கு உலகத்தில் பிரதானமாக தேயிலை, ரப்பர், தென்னை, கொக்கோ போன்றவற்றை ஏற்றுமதி செய்து லாபம் ஈட்டிய நாம் இன்று அவைகளில் ஒரு முன்னேற்றகரமாக இல்லாமல் வேறு வேறு நாடுகள் இன்று உலகிலே முன்னோக்கி அந்த வியாபாரத்தை கொண்டு செல்வதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. விவசாயிகளை பலப்படுத்தி நாம் நமக்கு தேவையான உணவுகளை உற்பத்தி செய்கின்ற விடயங்களிலிருந்து நாங்கள் தவிர்ந்து வந்திருக்கிறோம். வியாபார அரசியலை மாத்திரம் நாங்கள் செய்து வந்திருக்கிறோம். பொதுவாக எதுவாக இருந்தாலும் இறக்குமதி செய்வதை பற்றியே யோசித்துக் கொண்டிருந்தோம். அதுதான் எங்களுடைய பொருளாதாரத்தில் ஏற்பட்ட பெரிய வீழ்ச்சியாக நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. எனவே இன்று எங்களுடைய ஜனாதிபதி அவர்கள், நிதியமைச்சர் அவர்கள் இன்று விவசாயிகளுக்கும் அதேபோன்று உற்பத்திகளுக்கு கூடுதலான கவனம் செலுத்துவது தொடர்பாக இன்று சொல்லிக் கொண்டிருப்பது மாத்திரமல்ல, 25 ஆண்டுகளுக்கு தேவையான பொருளாதார கொள்கையினை தயாரிப்பதிலே அவர் உறுதியாக இருப்பதனால் நாம் எல்லோரும் அதற்காக பாடுபட வேண்டும். நாம் நமது மக்கள் இன்று சிறிய சிறிய விடயங்களுக்கும் கிவ்வரிசையிலே நின்று உணவு இல்லாமல் போஷாக்கு இல்லாத நிலைமைகளும் ஏற்பட்டுக் கொண்டிருக்கின்ற பொழுது கட்சிகளுக்கு அப்பால் எமது கொள்கைகளுக்கு அப்பால் நாங்கள் ஒரு பொருளாதார கொள்கையை எந்த அரசு மாறினாலும் அந்த கொள்கையினை நிலைநிறுத்துவதற்காக எல்லோரும் ஒன்றுபட வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்கின்றேன். அது மாத்திரமல்ல, வெளிநாட்டுக் கொள்கை, வெளிநாட்டுக் கொள்கையை பொறுத்தவரையில் நாம் எந்த நாட்டுக்கும் எதிரிகள் அல்ல, நாம் உலகத்தின் எல்லா நாடுகளுக்கும் தொடர்புடைய நண்பர்கள். எங்களை பொறுத்தவரை இந்த இலங்கையினுடைய அமைப்பிடமும் வரலாற்று காலங்களிலும் இலங்கை மிக முக்கியமான இடம், சொர்க்கபுரி என்று கூட நாம் எல்லோரும் பேசுகிறோம். மழை பொழிகிறது, வயல் இருக்கிறது, வேண்டியவைகளை விதைக்கக்கூடிய ஏற்பாடுகள் இருக்கின்ற பொழுது நாம் ஒரு முறையான வெளிநாட்டு கொள்கைகளும் இல்லாமல் வெளிநாடுகள் எல்லோருடனும் சில நேரம் பகைத்தும் சில நேரம் வேறு விதமான போக்குகளிலும் நாங்கள் தொடர்ந்தும் போய்கொண்டிருக்க முடியாது. பொதுவாக இலங்கை சிலருக்கு சண்டித்தனம் செய்வதற்கு அல்லது வல்லரசுகளாக தங்களை உயர்த்துவதற்கு இந்த இலங்கை தேவைப்படுகிறது. மாறாக நாங்கள் சொல்கிறோம், இலங்கை வளம் கொடுக்கின்ற நாடு, வேண்டியவற்றில் முதலீடு செய்ய முடியும், நீங்களும் லாபம் எடுக்க முடியும், நாங்களும் எடுக்க முடியும், ஆகவே எல்லோரும் வாருங்கள், எல்லோரும் வந்து இங்கு முதலிடுங்கள், முதலிட முடியும், போட்டியாக முதலிட முடியும், லாபங்களை நாங்கள் கூட்டிக் கொள்ள முடியும். மாறாக இந்த நாட்டின் பூகோள ரீதியான இருப்பிடத்தை பாவித்து ஆளால் சண்டித்தனம் காட்டுவதற்கு வருவதை தவிர்த்து இந்த நாட்டை பொருளாதார ரீதியாக முன்னேற்றுவதற்கான ஏற்பாடுகளோடு ஒரு பொருளாதார கொள்கை, அதே போன்று வெளிநாட்டு கொள்கையினையும் நாங்கள் ஏற்படுத்த வேண்டும். நாங்கள் கூறுவோம், வாருங்கள், ஆடுங்கள், பாடுங்கள், ரேடியோ பெட்டியில் கையடிக்க வேண்டாம், வாருங்கள், எமது நாட்டில் மூலதனம் செய்யுங்கள், எல்லோரும் ஒன்றுபட்டு நாம் பெரிய வியாபார ஒரு நிலையத்தை நாங்கள் உருவாக்கி எல்லோரும் இங்கு அனுபவிக்கக்கூடியதாக இருக்கும் என்று இந்த இடத்திலே கேட்டுக்கொள்கிறோம். அது மாத்திரமல்ல, சுதந்திரத்துக்கு பின்னர் இன்றைக்கு கோல்ஃபேஸிலும் கூட எல்லோரும் சிங்கள யுவதிகள், சிங்கள சகோதரர்கள், இளைஞர்களே வந்து கூறுகிறார்கள், இனவாதம் வேண்டாம், எங்களுக்குள் இனவாதம் இல்லை, நாங்கள் எல்லோரும் சந்தோஷமாக வாழப்போகிறோம், வாழ விடுங்கள் என்று சொல்லுகின்ற அந்த செய்தி இன்று ஒரு இந்த நாட்டில் எல்லோரும் வாழ்வதற்கான ஒரு யாப்பை முறையாக இந்த விதமான தடங்களும் இல்லாமல் நாங்கள் ஏற்படுத்துவதற்கான ஒரு சந்தர்ப்பம் ஏற்பட்டிருக்கின்றது. அது மாத்திரமல்ல, ஜனாதிபதி அவர்கள் அதிலே கவனமாக இருக்கிறார்கள். இன்றைக்கு தமிழர்களுடைய பிரச்சனை அல்லது முஸ்லிம்களுடைய பிரச்சனை அல்லது சிங்களவர்களுடைய பிரச்சனை என்பதெல்லாம் நமது நாட்டில் நாம் பேசி தீர்க்க வேண்டிய பிரச்சனைகள். ஆனால் நாம் இன ரீதியாக, சமய ரீதியாக, கட்சி ரீதியாக பிரிந்து எல்லோரும் இந்த நாட்டை குட்டி சுவராக்கி இருக்கிறோம். யாருடைய தேவைகளுக்குமாக யாப்புகள் உருவாக்கப்படாமல் நமது நாட்டில் வாழ்கின்ற மக்களுக்கான முறையான யாப்பு ஒன்றையும் உருவாக்குவதற்கு இந்த ரணில் விக்ரமசிங்க ஜனாதிபதி அவர்கள் முன்மொழிந்திருக்கிறார்கள் பல சந்தர்ப்பத்தில். ஆகவே அவருடைய பாதைக்கு நாம் எல்லோரும் ஒத்துழைத்து நாட்டை இன்றிருக்கின்ற நிலையிலிருந்து மீட்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.